రేడియో వెరిటాస్.
దేవరాజ్య నెమతి సరుబిమేహి వెటి పలదరనట అపట ఆరాధనా కరణ జియోమాన కెతు సమిదున్గే ఆదరయత్ కరుణావత్ రకవరణయత్ ఆశీర్వాదయత్ ఒబ సమగవేమ. අයිබෝන් දෑබර හිතවතුනි, අදත් ඔබ අප මේ ලෙංගතුව සෙනෙහසින් දෑබරව හමුවන්නේ වෙරිටාස් ආසියානු ගුවන් විදුලියේ සිංහල සේවය තුළින් ගෙනෙන්නා වූ සදහම් සුවඳ විශේෂ වැඩසටහන සමගින්. දවසේ මෙනෙහි කිරීම ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනියද සුදු සභා මාතාව සුදුත්‍රිත්වයේ මංගල උත්සවය ඒ මහත් හරසරින් යුතුව සමරනු ලබනවා. සුදුත්‍රිත්වයේ මූල ධර්මය අපට කිසිදා සම්පූර්ණයෙන්ම වටහා ගත නොහැකි වුවත් ඒ ක්‍රිස්තියානි ඇදහිල්ලේ සහ ජීවිතයේ කේන්ද්‍රීය අභිරහසයි. දෙවැන්න වහන්සේ තමන් වහන්සේව පියාණන් පුත්‍රයන් සහ සුදාත්මයන් ලෙස හඳුන්වනු ලබනවා. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නිවැරදිව උගන්වපු ආකාරයට සුදුත්‍රිත්වය සැමරීම දේව ධර්මීය අභ්‍යාසයක් නොව අපගේ ජීවන රටාවේ විප්ලවයක්, පුද්ගල ප්‍රජාවක් ලෙස දෙවියන් වහන්සේගේ පැවැත්ම අපට මතක් කර දෙන්නේ අප එකිනෙකාට සම්බන්ධ බවත්, අනිකා නොමැතිව අපට පැවැත්මක් නොමැති බවත්, මන්ද අප සියල්ලන්ම සෑදී ඇත්තේ දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් සහ සමානාත්මතාවයෙන් වන බැවින් ත්‍රිත්වික ප්‍රේමය තුල ජීවත් වන්නට අපි හැම උත්සාහ කළ යුතුයි. එසේ කළ යුත්තේ අපගේ ජීවිතවලට හරි වටිනාකම ලැබෙන්නේ ශුද්ධ වූ ත්‍රිත්වික ප්‍රේමයේ අභිරහස අපි අපේ පෞල් ජීවිත තුල ජීවත් කරන තරමටයි. මේ මංගල්‍ය දවසේ අපි ත්‍රිත්වික ප්‍රේමය තුල දේව ආදරය අත්දකින්නට උත්සාහ කරමු.
සසුන් කරමු ගීත ගයා, 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 සසුන් කරමු ගීත ගයා.
දකුල ආගම් බෙදනසා දහම් සරින් ලොව සනසනවා දෙමින් බැදුණු හද මල් පුබුදා සසුන් කිතේ අස්වනු සරු කරනා වෙරිටාස් 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 වෙරිටාස්
ජේසු පිටයි මේ ජූනි මාසයේ විශේෂයෙන්ම අපි දිව්‍ය සප්තසාද වහන්සේට කැප කරපු සහ දිව්‍ය සප්තසාද වහන්සේ ආරම්භය පවත්වන මංගල්‍යයන් අපි මේ කාලේ අපේ මීසංවල පල්ලිවල අපි පවත්වනවා. දිව්‍ය සප්තසාද වහන්සේ කියන්නේ කතෝලික අපගේ ජීවිතයේ අපි කියනවා මුදුන් මල්කඩේ කියලා. මුදුන් මල්කඩ. ඒ මොකද කතෝලික දහම ඇරුණහම වෙන කිසිම දහමක ජීවමානව වැඩ සිටීමක් එම දහම ප්‍රකාශයට පත් කරපු නිර්මාතෘ වෙන්නට පුළුවන් හොයාගත්ත කෙනා වෙන්නට පුළුවන් මේ කිසිම පුද්ගලයෙක්ගේ ජීවමාන වැඩ සිටීමක් කතෝලික දහමට අමතරව වෙන කිසිම දහමක අපි දකින්නට නැහැ. ඒ තියෙන දර්ශනය, ඒ තියෙන ඉගැන්වීම් මේ සියල්ලක්ම තිබෙනවා. හැබැයි අර ජීවමානව වැඩ සිටීම අප සමග අප අතර අප තුල වැඩ සිටීමක් අපි දකින්නට නැහැ. නමුත් කතෝලික අපගේ දහම තුල ස්වාමින් වහන්සේ මේ උතුම් වූ ප්‍රසාද නිධානය අපිට දානය කරලා තියෙනවා. මතකයි අපි හැම කෙනෙක්ම ප්‍රථම වරට දිව්‍ය සප්තසාද වහන්සේ ලබා ගනිද්දී ඒ වෙනුවෙන් අපි වෙන සූදානම බොහෝ විට අවුරුදු 8ක් වගේ වෙනකොට, ඒ කියන්නේ අපි හතර ශ්‍රේණියේදී මේ දිව්‍ය සප්තසාද වහන්සේ අපිට දානය කරනවා. පුංචි අපිට මේ දිව්‍ය සප්තසාද වහන්සේ එදා දානය කරද්දී අපේ පුංචි මනසට තේරෙන සරල භාෂාවකින් සරල විදිහට දිව්‍ය සප්තසාද වහන්සේ ගැන අපිට ඉගැන්වීමක් දෙනවා. හැබැයි මේ සරල කෙටි ඉගැන්වීම අපි මුහුකුරා යනකොට, අපි වැඩෙනකොට ඒකේ තියෙන ගැඹුර ගැඹීරත්වය සහ මේකේ තියෙන අර්ථය අපි අයිති කරගන්නේ අපි දිව්‍ය පූජාවට එකතු වෙලා ඒ තුලින් ලබන පෝෂණයනුයි. ඒ නිසා මේ දිව්‍ය සප්තසාද වහන්සේ ගැන හැදෑරීම සහ ඒ දිව්‍ය සප්තසාද වහන්සේ ගැන අපගේ විශ්වාසය වැඩි දියුණු කර ගැනීම කියන්නේ ඒක බොහොම ගැඹුරු මාර්තුකාවක්. අනේ ඒ නිසා වෙන්න මේ විකාශය වෙන මේ මාලාව තුල අපි මේ පිළිබඳව ගැඹුරු ධාර්මික පැත්ත අවබෝධ කරගන්නට අපි පුංචි උත්සාහයක යෙදෙමු. දිව්‍ය සප්තසාද වහන්සේ සරලවම කියද්දී අපි දන්නවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමාන වැඩ සිටීමයි අපි ඒ තුල විශ්වාස කරන්නේ සහ ඇදහිම තුල අපි ලබා ගන්නෙ. මේ පිළිබඳව අපිට කරුණු කාරණා හොයලා බලනකොට මේකේ ආරම්භය මේ දිව්‍ය සප්තසාද වහන්සේ කියන බොහෝජනය ලැබීමට මේකට තිබුණු පාදනම මොකක්ද කියන එක අපිට සලකා බලන්නට ඕන. ඒ නිසා අපි යනවා මේ ගැන හදාරන්නට සහ හොයන්නට පුරාණ ගිවිසුමට. පුරාණ ගිවිසුමේ පාස්කු මංගල්‍ය පවත්වපු විදිය සහ පළමු පාස්කු මංගල්‍ය වෙනුවෙන් දෙවියන් වහන්සේ මිනිසුන්ට මොන වගේ ආරාධනාවක්ද කරේ. පළමු පාස්කු මංගල්‍ය සමරන්නේ නික්මෑම පොතේ ඊශ්‍රායල් මිනිසුන්ව මිසර දේශයෙන් වහල්කමින් මුදාගන්නට දෙවියන් වහන්සේ මෝසෙස්ව යවනවා. ඊට පස්සේ මෝසෙස් ගිහිල්ලා පාරව ඉස්සරහා මේ නිදහස ඉල්ලුවට ඉල්ලීම නිදහස ලැබෙන්නේ නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේ වසංගත 9ක් මේ මිසර දේශයේ මිනිසුන්ට අද්විදින්නට සලස්වනවා. හැබැයි මේ වසංගත 9 ඇතුළෙම පාරාවුන්ගේ දැඩි හිත කොහෙත්ම මේ ඊශ්‍රායල් ජනතාවට නිදහස ලබා දෙන්නට ඒ වෙනුවෙන් යෙදෙන්නේ නැහැ. ඒ නිසා අවසානයේදී දෙවියන් වහන්සේ කුළුඳුලන්ව මරණේ දූතයා විසින් ගොදුරු කරගන්න ඒ වසංගතේනවා. ඒ වසංගත ඉවන්නට ප්‍රථමයෙන් උන්වහන්සේ පළවෙනි පාස්කු භෝජනේ වළඳන ආකාරය නික්මයාම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ අපිට සඳහන් කරනවා. මේ පළමු පාස්කු භෝජනය වළඳන විදිහ නුමුහුන් රොටි සමග අවුරුද්දක් වයස කුළුඳුල් කැලල් නැති බැටළුවෙක්ව අරගෙන ඒ බැටළුවව මරලා මේ ගෙදරින් ඉන්න හැමෝම එකට වාඩි වෙලා ඒ බැටළුවව මදගින්නේ පුළුස්සලා තිත්ත පලා සමග අනුභව කරනවා ඒ වගේම මේ බැටළුවගේ ලේ අරගෙන දොර උළුවවෙහි ගානවා මේක තමයි පළමු පාස්කු භෝජනයේ වළඳන්නට දෙවියන් වහන්සේ මිනිසුන්ට කැඳවීම කරපු විදිහ. ඒ කැඳවීම ඇතුළෙදී මේකට සූදානම් වෙන ආකාරය හරි ලස්සනට උන්වහන්සේ පැහැදිලි කරනවා. නුඹ එය අනුභව කළ යුත්තේ ඉඟපටිය බැඳ පා වහන්ලා සැර යටියගෙන එය ලහි ලහියේ අනුභව කළ යුතුයි. මන්ද ඒ සම්මිදානන් වහන්සේ වන මාහට පවත්වන පාස්කුව බැවිනි. දෙවියන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේව සිහි කරමින් මේ පාස්කුව පවත්වනවා. උන්වහන්සේ ඊට පස්සේ මිනිසුන්ට මෙන්න මේ විදිහේ විධානයක් දෙනවා. 14 වෙනි වගන්තියේ මේක සඳහන් වෙනවා නික්මෑම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ. මේ දවස නුඹලාට අනුස්මරණ දිනයක් ලෙසද සම්මිදානන් වහන්සේ වන මාහට මංගලෝත්සව දිනයක් ලෙසද පැවැත්විය යුතුය. තවද මතු සියලු පරම්පරාවලම ඒ සදහටම මංගල දිනයක්සේ පැවැත්වීමට නියෝගයක් පැනවිය යුතුය. පැහැදිලියි අපිට. මේ පළවෙනි පාස්කුව සමරලා එතනින් මේ පාස්කුව අවසන් වෙන්නේ නැහැ. ඒක මේ දවස අනුස්මරණය කරනවා. ඒ කියන්නේ මේ දවසේ සිද්ධ වෙච්ච දේ නැවත නැවත සිහිපත් කරමින් ඒ පළවෙනි පාස්කුවේදී දෙවියන් වහන්සේ කරපු ඒ මහා අරුම පුදුම දේ සිහිපත් කරලා ඒ වෙනුවෙන් ස්තුති ප්‍රශංසාව කරනවා. මේක තමයි අනුස්මරණය කිරීමේදී සිද්ධ වෙන්නේ. එතකොට ඒක නිරන්තරයෙන් කරන්නට හැමදාම කරන්නට සිහිපත් කරන්නට හැම අවුරුද්දක් පාසාම දෙවියන් වහන්සේගේ නියෝගය ලැබෙනවා. පාස්කුව කියන්නේ අපි කියනවා පාස්කා, ඒ කියන්නේ එතෙරවීම. එතකොට මේ එතෙරවීම පුරාණ ගිවිසුමේ සමරපු මිනිස්සු නව ගිවිසුමේදී ජේසුස් වහන්සේ කාලයේදීත් මිනිස්සු ඒ විදිහටම මේ පාස්කුව සමරනවා. නික්ම යාම සිහිපත් කරමින්, එතෙරවීම සිහිපත් කරමින්, පාළු කරෙන් පොරොන්දු දේශයට එතෙරවීම සිහිපත් කරමින් මෙන්න මේ අය මේක සමරන්නට පටන් ගත්තා. එක වළඳන් උන ආකාරයත් උන්වහන්සේ කියනවා. මෙන්න මේ සංසිද්ධිය තමයි ජේසුස් ස්වාමින් වහන්සේ උන්වහන්සේ පවත්වූ පාස්කු භෝජනය. අන්තිම රාත්‍රී භෝජනයේදී ගෝලයන්ට මෙච්චර කල් පවත්වපු මේ පාස්කු අභිරහස වෙනත්ම විදිහකට සමරන්න ඒ බැටළුවා තමන්ව වෙමින් තමන්වම පූජා කරමින් උන්වහන්සේ මේ පාස්කු මංගල්‍යයට අලුත් අවුරුතක් එකතු කරනවා. අපිට දකින්නට පුළුවන් වෙනවා ලූක්තුමාගේ සුභාරංචියේ 22 පරිච්ඡේදයේ 19 වගන්තියේදී. එදා පළවෙනි පාස්කුව දෙවියන් වහන්සේ නියෝග කරා මිනිසුන්ට ඒක මංගල්‍ය දිනයක් විදිහට මා වෙනුවෙන් පවත්වන්නට අනුස්මරණය කරන්නට සූදානම් වෙන්නට කියලා. මේ අනුස්මරණයම උන්වහන්සේ වෙනස් කිරීමක් සිද්ධ කරනවා. ඒ වෙනස් කිරීම තමයි උන්වහන්සේ පරිස්මරණයක්. ඒ පරිස්මරණයක් කියන්නේ අපි සැමරීමක් කරනවා. අපි දන්නවා සමහරක් වෙලාවට අපි සැමරීම් කරනවා, ජන්මදිනය සමරනවා, එහෙම නැත්නම් මියගිය දිනේ සමරනවා සමහරක් අයගේ. ඒ විදිහටම තමයි අපි අනුස්මරණය කරනවා. ඒ කියන්නේ ඒ කලින් වෙච්ච ඉතිහාසයේ සිද්ධ වෙච්ච සිදුවීමම අපි නැවතවරක් එය මතක් කරමින් ඒ සිද්ධිය ඒ ආකාරයෙන්ම අපි සිද්ධ කිරීම අනුස්මරණය. පරිස්මරණය කියන්නේ ඉතිහාසයේදී සිද්ධ වෙච්ච සිදුවීම තුල අපි ජීවත් වෙන්නට පටන් ගන්නවා. ඒක අලුත් අත්දැකීමක් කරගෙන අපි ජීවත් වෙන්නට පටන් ගන්නවා. ඒ පරිස්මරණය තමයි අපි දිව්‍ය පූජාවේදී සිදු කරමින් දිව්‍ය සප්‍රසාද වහන්සේ භෝජනයක් විදිහට අපි වළඳන්නට ආරම්භ කරන්නේ. එදා දෙවියන් වහන්සේ මිනිසුන්ට සමරීමක් කරලා අනුස්මරණයක් කරන්නට ආරාධනා කරපු එක ජේසුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයේ මෙන්න මේ විදිහට ගෝලයන්ට කිව්වා. උන්වහන්සේ රොටි ගෙන තුති පුදා ඒවා කඩා ඔවුන්ට දී ඔබ උදෙසා දෙනු ලබන මාගේ ශරීරය මේ මා සිහි කිරීම පිණිස මෙය කරන්නේ වදාළසේක. උන්වහන්සේ අනකරනවා මා සිහිවීම පිණිස මේක කරන්න. ඒ පරිස්මරණයට තමයි අපි හැම කෙනෙක්ම දැන් සහභාගී වෙන්නේ. එලෙසම භෝජනෙන් පසු කුසලානේ දදී මේ කුසලානේ ඔබ උදෙසා වගුරුවනු ලබන මාගේ රුධීරයෙන් කළ නව ගිවිසුමමය. පැහැදිලි, එදා දෙවියන් වහන්සේ ආරම්භ කරපු ඒ ගිවිසුම දැන් ජේසුස් ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ ශරීරය තුල උන්වහන්සේගේ රුධීරය තුල නැවතත් මේ මිනිස්සුන්ට අද අපිට පරිස්මරණය කරන්න ආරාධනා කරනවා. එතකොට මේ පරිස්මරණය වෙනවා වෙනස්වීමක්. සැමරීමක අපි කරන්නේ ඒ කෙනා පිළිබඳව මතක අවදි කරනවා. අනුස්මරණයේදී අපි ඒ සිදුවීම සිහිපත් කරනවා. හැබැයි පරිස්මරණයේදී එතනදී වෙනස්වීමක් සිද්ධ වෙනවා. මොකක්ද මේ වෙනස්වීම? සැමරීම අනුස්මරණයේදී ඒට සහභාගි වෙන අයගේ වෙනස්වීමක් වෙන්නේ නැහැ. අතීතයේ විතරයි අපි මතක් කරන්නේ. නමුත් පරිස්මරණයේදී ඒට සහභාගී වන අයගේ වෙනස්වීමක් සිද්ධ වෙනවා. මේ වෙනස්වීම පිළිබඳව මේ සහභාගී වන අයගේ වෙනස්වීම සිද්ධ වෙන්නේ ඒ සිදු කරන පිළිවෙතේද වෙනස්වීමක් වෙන නිසා. මොකද්ද ඒ පිළිවෙත? පූපයත් මිදිරසත් ජේසුස් ස්වාමි දරුවාණන්ගේ ශරීරයම රුධීරයම බවට පත් වෙනවා. මේ සත්‍යතාවය ප්‍රථමයෙන්ම සභාව විසින් පිළිගත්ත ඉගැන්වීමක් විදිහට ට්‍රෙන්ට් නුවර මන්ත්‍රණ සභාවේදී ඉදිරිපත් කරනු ලබනවා. ඒ ඉදිරිපත් කිරීමේදී මෙන්න මේ විදිහට සභාවේ ගුරු බලයෙන්, ඒ කියන්නේ සභාවට තියෙන ඒ බලයත් එක්ක මේ විදිහට ප්‍රකාශයක් නිකුත් කරා. දිව්‍ය පූජා යාගයේදී දිව රහස් කිරීමේ පිළිවෙතින් පසුව ශුද්ධ වූ පූපේද මිදි රසද තුල සැබෑ දෙවිඳුන් සැබෑ මිනිසාද වන අප ස්වාමින් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සත්‍ය වශයෙන්ද ස්ථීරවමද මුළුමනින්මද වැඩ සිටින සේක. අපි සැලකිය යුතු වචන ත්‍රිත්වය තමයි සත්‍ය වශයෙන්. ඒක ඇත්තක්, ඒක බොරුවක් නෙමෙයි. ස්ථීරවම ඒක බාගෙට වෙන දෙයක් නෙමෙයි, ස්ථීරවම ඒක සිද්ධ වෙනවා. සහ මුළුමනින්ම සම්පූර්ණයෙන්ම ශරීරය ජේසුස් වහන්සේගේම ශරීරය, මිදි රස ජේසුස් වහන්සේගේම රුධීරය බවට පත් වෙනවා. මේ තමයි එදා සභාව විසින් ඉදිරිපත් කරපු ඒ ඉගැන්වීම. මේ ඉගැන්වීම තුල තමයි ඊට පස්සේ අපි බලන්නට යන්නේ ස්වාමින් වහන්සේ මේ ධර්මතාවය කොහොමද දුන්නේ, කොහොමද මේක පරිස්මරණයක් සිදුවෙමින් අපේ ජීවිතවල ජීවනදායක භෝජනයක් බවට පත් වෙන්නේ. උන්වහන්සේ ජොහන්තුමාගේ සුවිශේෂී 6 පරිච්ඡේදයේ අපිට ජීවනදායක භෝජනය ගැන ඉගැන්වීම සිද්ධ කරනවා. 22 වගන්තියේ සිට මේ භෝජනය ගැන ඉගැන්වීම උන්වහන්සේම සිද්ධ කරනවා. ඒ ඉගැන්වීම තුලේ මෙතනදී සිද්ධ වෙන්නේ පුද්ගල හුවමාරුවක් කියන දේ උන්වහන්සේ අපිට පැහැදිලිව කියනවා. උන්වහන්සේ මෙන්න මේ විදිහට කියනවා. ජොහන්තුමාගේ සුවිශේෂේ අපිට හම්බ වෙනවා 6 පරිච්ඡේදයේ 56 වගන්තිය මෙන්න මේ විදිහට. මාගේ මාංශය අනුභව කරන, මාගේ රුධිරේ පානය කරන තැනැත්තේ මා තුල ජීවත් වන්නේය, මමද ඔහු තුල ජීවත් වන්නෙමි. පැහැදිලි. භෝජනය අනුභව කරන කෙනා තුල උන්වහන්සේ ජීවත් වෙනවා, මම ඔහු තුල ජීවත් වෙනවා, ඔහුද මා තුල ජීවත් වෙනවා. එතකොට මෙතනදි වෙන්නේ මේ භෝජනයේ තුල අපි ලබා ගන්න ශ්‍රී ශරීරයේ තුල උන්වහන්සේ අපි තුලට වැඩම කරන්නට යනවා. උන්වහන්සේ එතෙන් පටන් අපි තුල ජීවත් වෙනවා. මේ පිළිබඳ මේ සත්‍යතාවය හරි ලස්සනට සගසැපත් අතීතුම් 11 බෙනඩික් පාප වහන්සේ මෙන්න මේ විදියට සඳහන් කරනවා. උන්වහන්සේ කියනවා දිව්‍ය සප්තසාද වහන්සේ ලබා ගැනීම යනු හුදෙක් යම් දෙයක් අනුභව කිරීමක් නොවේ. අපි මේක අනුභවයක් කෑමක් නෙමෙයි. මේක මෙහිදී කෙනෙකු තුළට තවත් කෙනෙකු සැබවින්ම ඇතුළුවීමේ පුද්ගල හුවමාරුවක් සිදුවේ. ජීවමාන ස්වාමින් වහන්සේ මාහට තමන්වම ප්‍රධානය කරන සේක, මා තුළට ඇතුළුවන සේක. පුද්ගල හුවමාරුවක්. උන්වහන්සේ මා තුළට ඇතුල් වෙනවා, උන්වහන්සේව මට ප්‍රධානය කරනවා. මම උන්වහන්සේව ලබා ගැනීම තුළ උන්වහන්සේට මගේ ඇතුළාන්තයේ ඉඩක් දෙනවා. මේක තමයි නව ගිවිසුමේ එතරවීම. අදෙතරවීම මේකයි. අපි අපගේ පාපි ස්වභාවයෙන් එතරවීමක් සිද්ධ වෙනවා. අපේ පාපි ස්වභාවයෙන් අපි එතරවීමක් සිද්ධ වෙනවා. ඒ පාපි ස්වභාවයෙන් එතරවීම අපිට සිද්ධ වෙන්නේ එකම හේතුවයි. ඒ තමයි උන්වහන්සේ මා තුළට ඇවිල්ලා වැඩවාසය කරන්නට පටන් ගන්නවා. ඒ නිසා තමයි අපේ ජීවිතවල එතරවීම සිද්ධ වෙන්නේ. පෞලුතුමත් ගලාතියට ලිවූ ලිපියේ දෙවනි පරිච්ඡේදයේ 29 ගන්ති මෙන්න මේ විදිහට මේ පුද්ගල හුවමාරුව ගැන හරි ලස්සනට අපිට කියනවා. උන්වහන්සේ මෙන්න මෙහෙම කියනවා. ඉතින් දැන් ජීවත් වෙන්නේ මානව මා තුළ ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වනසේක. එතනින්නම් මම නෙමෙයි ජීවත් වෙන්නේ, මා තුළ ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වෙනවා. ඒ මොකද උන්වහන්සේ ජීවමාන වන නිසා. අපි කියනවා කිසිම කෙනෙක්ට කිසිම කෙනෙක් තුල ගිහිල්ලා ජීවත් වෙන්න බෑනේ. අපිට පුළුවන් එකිනෙක කෙනා සමග ජීවත් වෙන්න, හැබැයි තුල ජීවත් වෙන්නට බෑ. තුල ජීවත් වෙන්නට පුළුවන් ජීවමාන වූ ස්වාමින් වහන්සේට විතරයි. ඒ මොකද අපිට ලැබෙන ඉතරවීම මේ ලෝකයෙන් එහා ලෝකයට, මේ ලෝකයෙන් එහා ලෝකයට. ඇයි මේ ලෝකයෙන් එහා ලෝකයට කියන මම මේ සිද්ධිය කිව්වේ? උන්වහන්සේ කියනවා ජොහන්තුමාගේ 6 පරිච්ඡේදයේ 32 ගන්තියේ, ඒකාන්තයෙන් මම ඔබට කියමි, ස්වර්ගයෙන් ඔබට ආහාරය දුන්නේ මෝසෙස් නොවේ. දැන් නැවතත් මේ නික්මයාම සිද්ධියට යනවා. නික්මයාම සිද්ධියේදී මිනිස්සුන්ට බඩගිනි වෙච්ච තැන මොකද වෙන්නේ? දෙවියන් වහන්සේ මන්නා දානය කරනවා, මන්නා දෙනවා, මන්නා භෝජනය. උන්වහන්සේ කියනවා මේ එදා නික්මයාම කතන්දරය තුලේ මිනිස්සුන්ට මේ කෑම දුන්නේ මෝසෙස් නෙමෙයි. ඒ මිනිස්සුන්ට කෑම දුන්නේ ස්වර්ගයෙන් හම්බුනේ. ස්වර්ගයෙන් සැබෑ ආහාරය දෙන්නේ මාගේ පියාණන් වහන්සේය. ස්වර්ගයෙන් සැබෑ ආහාරය දෙන්නේ මාගේ ස්වාමින් වහන්සේය. එතකොට මේ භෝජනය ඔබට මට ලැබෙන්නේ කොහොමද? ස්වර්ගයෙන්. ස්වර්ගයෙන් ලැබෙන්නේ. අන්න ඒ නිසා උන්වහන්සේ කියනවා ස්වර්ගයෙන් පහළ වූ ජීවනදායක භෝජනය මමයි. ස්වර්ගයෙන් පහළ වුනේ. මේක පොළවෙන් ලැබෙන දෙයක් නෙමෙයි. අපි පොළවෙන් පිටිවලින් මේ පූපය හැදුවට, පොළවෙන් මිදිවලින් මිදියුෂ අරගෙන මේ මිදියුෂ ටික හැදුවට, මේ පූපත් මිදියුෂත් උන්වහන්සේ බවට හැර වෙන්නේ ස්වර්ගයේ අනුභවය තුළ. ස්වර්ගයෙන් පහළ වෙන්නේ. එතකොට ස්වර්ගයේ භෝජනයක් ලබන ඔබට මට මොකද වෙන්නේ? ස්වර්ගීයකම ඇතුල් වෙනවා. ඔබ මම ඇතුළාන්තයට ගන්න ස්වර්ගීය දෙයක්. එහෙනම් ඔබේ මගේ කතෝලික එකම පරමන ආයාචනයේ සහ එකම අරමුණ මොකද්ද? ස්වර්ගයේ හිමි කර ගැනීමනේ. එහෙනම් ස්වර්ගයේ හිමි කරගන්න නම් අපිට මොකද්ද අවශ්‍ය වෙන්නේ? මේ භෝජනයයි. උන්වහන්සේ හරි ලස්සන්ට ජොහන්තුමාගේ 14 පරිච්ඡේදයේ 6 වගන්තියේ ගෝලයන්ට මෙන්න මේක උගන්වනවා. උන්වහන්සේ කියනවා ස්වර්ගයට එන්න නම් මොකද්ද කරන්නට ඕන? මාර්ගයේද සත්‍යද ජීවනයේද මමයි, මා මගින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපෙමිණින්නෝය. පැහැදිලි. මේ ස්වර්ගීය භෝජනයට එකට එකතු වුණොත් විතරයි අපිට ස්වර්ගයට යන්න පුළුවන්. ඇයි මා මගින් මිස? එතකොට ජේසුවම අපිට ලැබෙන, උන්වහන්සේම ලැබෙන එකම තැන තමයි මේ දිව්‍ය සප්‍රසාද වහන්සේ. එතකොට ඒ භෝජනයට එකතු වෙන ඔබ මට ලැබෙන දේ මොකද්ද? ස්වර්ගීය ඊතරවීමක් ලැබෙනවා. ස්වර්ගීය ඊතරවීමක්. මොකද ඒ ස්වර්ගීය ඊතරවීම තමයි උන්වහන්සේගේ ඒකායන අරමුණ උනේ. උන්වහන්සේ බොහොම පැහැදිලිව කියනවා උන්වහන්සේ ආවේ ඇයි කියලා. හයවෙනි පරිච්ඡේදයේ ජොහන්තුමාගේ සුවිශේෂී 38 වෙනි වගන්තියේ මා ස්වර්ගයෙන් පහළ වූයේ මාගේම කැමැත්ත කරන පිණිස නොව මා එවා වදාළ තැනෙන් වහන්සේගේ කැමැත්ත කරන පිණිසය. උන්වහන්සේගේ කැමැත්ත නම් උන්වහන්සේ මට දුන් සියල්ලන්ගෙන් එක්කෙනෙකුවත් නැතිවන්නට නෑර සියල්ලන්ම අන්තිම දවසේදී මා විසින් උත්ථාන කනු ලැබීමය. අරමුණ තමයි කිසිම කෙනෙක් නැතිවන්නට නෑර හැම කෙනෙක්ටම ස්වර්ගය කරා එකතු කරගෙන යන්න. ඒ ස්වර්ගය කරා එකතු කරගෙන යන්න නම් ඒ වෙනුවෙන් තමයි උන්වහන්සේ මේ භෝජනය ඔබට මට දීලා ඒක සිහි කරමින් පරිස්මරණය කරමින් ඒ තුල ජීවත් වෙමින් ඊතර වීමකට ඇතුල් වෙන්නට උන්වහන්සේ මේ භෝජනය අපිට දීලා ගියේ. මේ භෝජන අපිට දීලා ගියේ. ඉනිස උන්වහන්සේ කියනවා ජීවනදායක ආහාරය මමයි, මා වෙත පැමිණෙන යමෙක් වේද ඔහුට සාගිනි නොවන්නේය. මා අදහන යමෙක් වේද ඔහු කිසි කලෙකත් පිපාස නොවන්නේය. ආහාර ගන්න අපිට, පොළවේ කෑම කන්න අපිට ආයේ බඩගිනියනවනේ, ආයේ තිබහ එනවනේ. හැබැයි උන්වහන්සේ කියනවා මගේ භෝජනය අනුභව කරන අය ඉන්නවද? ඒ අයට බඩගින්නෙන්නේ නැහැ. එයාට තිබහ එන්නේ නැහැ. මොකද උන්වහන්සේ මේ කියන්නේ? උන්වහන්සේ මේ කියන්නේ ස්වර්ගයට තියෙන කැමැත්ත, ස්වර්ගයේ ආහාරයට තියෙන කැමැත්ත, ඒ බඩගින්න, ඒ තිබහ. මේ බඩගින්නත් මේ තිබහත් උන්වහන්සේගේ භෝජනය තුළ විතරයි අපිට නිවා ගන්න පුළුවන් වෙන්නේ. වෙන කිසිම භෝජනයකින් අපිට ඒ බඩගින්න, ඒ තිබහ නිවා ගන්නට හම්බ වෙන්නේ නැහැ. ලූක්තුමා සමාවෙන්න පාවුලුතුම රෙන්ති ලිපියේ නැවතත් මෙන්න මේ භෝජනය අපිට සිහිපත් කරනවා. උන්වහන්සේ පළවෙනි කොරින්ති ලිපියේ 11 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි වගන්තිය මෙන්න මෙහෙම කියනවා. යම් පමණවර ඔබ මෙයින් පානය කරන්නහුද, එපමණවර මා සිහි කිරීම පිණිස මෙය කරන්න. මේ කුසලානින් පානය කරන්නහුද, එපමණවර සේ වඩිනතුරු ඔබ උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නෝය. අපි මේ භෝජනයට එකතු වෙනවා කියන්නේ උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරනවා. අපි පරිස්මරණය කරනවා උන්වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය. මේ සියල්ලම මේ භෝජනය තුළ එකට කැටි වෙලා තියෙනවා. එතකොට අපි කොච්චර මේකට සහභාගී වෙනවද? උන්වහන්සේ කියනවා එපමණවර අපි සහභාගී වෙන්න, සහභාගී වෙන්න අපි මොකද වෙන්නේ? අපේ ඇතුළේ උන්වහන්සේ ජීවමාන වෙන්නට පටන් ගන්නවා. ජීවමාන වෙන්නට පටන් ගන්නවා. මේ ජීවමාන බව තමයි ඔබේ මගේ ජීවිතය ඇතුළේ ඊට පස්සේ අපි දෛනිකව ජීවත් කරවගෙන යන්නේ. එතකොට මේ භෝජනය තුළට අපි එකතු වෙන්න ඒ ජීවමාන බව ලබන්නට මා තුල එතකොට ජීවත් වෙන්නේ මම නෙමේ, උන්වහන්සේමයි. එතකොට අපේ ජීවිතේ මොකද වෙන්නේ? අපේ මේ ලෝකේ ජීවත් වෙන ජීවත් වීමම ස්වර්ගීය අත්දැකීමක් වෙනවා. ඒකනේ ඔබට මතකද අනිරූප විලාස වීමේදී පේදුරුතුමා කියනවා ස්වාමිනී අපිට මෙතන ඉන්න ලැබිච්ච එක කොච්චර වාසනාවක්ද? අපි ඔබ වහන්සේටත් එලියාටත් මෝසෙස්ටත් කූඩාරම් තුනක් හදන්න. ඒ අයට ඕන උනේ නැහැ ඒ අත්දැකීම නැති වෙලා යන්නට. එයට ඕන උනේ අත්දැකීමම තියාගන්න. එහෙනම් ඔබේ මගේ ජීවිතෙත් මේ අත්දැකීමට යන්නට ඇතුල් වෙන්නට ඒ ආශාව නිරන්තරයෙන් දැල්වෙන්නට ඕන. ඒ ආශාව දැල්වෙන කොට තමයි අපි මේ භෝජනයට හවුල් වෙන්නේ බොහොම ආදරෙන්, බොහොම කැමැත්තකින්, බොහොම උවමනාවකින්. අද නූතන කාලයේ වෙද්දි අපිට කොච්චර මේ භෝජනයට ආශාව තියනවද කියන කාරණාව මේ සාකච්ඡාව තුළ, මේ දිගහැරීම තුළ අපි කල්පනා කරන්න ඕන කාරණාවක්. ස්වාමින් වහන්සේ හරි ලස්සන්ට කියනවා හවෙනි පරිච්ඡේදයේම 27 වෙනි වගන්තියේ නැති වී යන ආහාරය සඳහා නොව සදාතන ජීවනයේට ඉවහල් වන ආහාරය සඳහා වීරිය වඩන්න. අපි කොච්චර කෑවත් ආයේ බඩගින්න එන, බිව්වත් ආයේ තිබහ එන කෑමට බීමට කොච්චර අපි මහන්සි වෙනවද? ඇහුවොතින් ඇයි හම්බ කරන්නේ? කන්න බොන්න. පළවෙනි උත්තරේ කන්න බොන්න. අර නැති වෙලා යන දෙයකට අපි මෙච්චර සටන් කරද්දී අපි මෙච්චර දහඩිය හලද්දි අපි මෙච්චර මහන්සි වෙද්දි සදාතන ජීවනය අපිට දෙන සදාතනික ගැලවීම අපිට දෙන ස්වර්ගීය අත්දැකීම අපිට ලැබෙන මේ භෝජනයට අපි කොච්චර වැදගත් කමක් දෙනවද? ඒ භෝජනයට ඔබට කරන්න තියෙන හවුල්වීම පමණයි. ඒ භෝජනයේ සමිදානන්ම පුදනවා. ඒ තරම් උන්වහන්සේ අපිට කරන්න දීලා තියෙන බොහොම චූටි දෙයක්. එකතු වෙන්න හවුල්වීමක් පමණයි. ඒ භෝජනයේ සියල්ලම උන්වහන්සේම නැවත 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 පිදෙමින් අපිට දෙනවා. අපිට ඒක හොයාගෙන යන්න අපිට ඒක වෙනුවෙන් බලාගෙන ඉන්නට දෙයක් නැහැ. අපිට හවුල් වෙන්නට විතරයි තියෙන්නේ. හවුල් වුණාම උන්වහන්සේ අපිව උන්වහන්සේම හවුල් කරුවන් කරගන්නවා. ඒ ගිවිසුමට උන්වහන්සේම අපිව බඳව ගන්නවා. ගිවිසුම මොකද්ද? ඔබ හවුල් වෙනවා නම් මම ඔබට ජීවිත ජායක භෝජනය දෙනවා. ඔබ හවුල් වෙනවා නම් ඔබට මම ස්වර්ගීය අත්දැකීම දෙනවා. ඒකයි ගිවිසුම. ගිවිසුමේ අපේ පැත්තෙන් කළ යුතු දේ අපි කොච්චර ඕනකමකින් කරනවාද? අන්න ඒ නිසයි දිව්‍යසප්පසාද වහන්සේ දානය කරනකොට ඔබ ඒක ලබා ගන්නකොට අපි ආමෙන් කියලා උත්තරය දෙන්නේ. ඒසේමයි. ඒක තමයි අපේ විශ්වාසයේ ප්‍රකාශය. පියතුමා ඔබට ලබා දෙනකොට දිව්‍යසප්පසාද වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයයි කියලා ආමෙන් කියමින් ඔබ ඒ විශ්වාසයේ ප්‍රකාශය ලබා දෙනවා. ඒ විශ්වාසයේ ප්‍රකාශය ලබා දෙනවා කියන්නේ මොකද්ද? ඔබ ඒකට හවුල්කරුවෙක් වෙලා ඔබේ භෝජනයේ තුලම ජීවත් වෙන්නට සූදානම් බව කියනවා. මේ දිව්‍ය සම්ප්‍රසාද වහන්සේ සම්බන්ධව මේ ගැඹුරු ඉගැන්වීම ස්වාමින් වහන්සේ කරද්දී අපිට කියනවා මිනිස්සු යන්නට පටන් ගන්නවා. මේ නිසා එවක් පටන් උන්වහන්සේගේ ශ්‍රාවකයෝ බොහෝ දෙනෙක් උන්වහන්සේ පසුබට වී උන්වහන්සේ අනුව නොගියහ. එයා හැලුණා. හැබැයි උන්වහන්සේ අහනකොට ගෝලයන්ගෙන් ඔබත් මාව දාලා යනවද? පේදුරු කියනවා අප වෙන කොහේ යන්නද? ජීවනයේ සදාතන ජීවනයේ වචනෙත් ඔබ වහන්සේ වෙතය. ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධවරයාණන් වහන්සේ බව අපි අදහමු. එසේම ඒ බව දනිමු. මෙන්න මේ අවදි වීමයි අපිට තියෙන්නට ඕන. මේ මම ලබන්නේ දෙවියන් වහන්සේගේ ශුද්ධවරයාණෝ සදාතන ජීවනයේට ඉවහල් වෙන ඒ ස්වර්ගීය කැඳවීමට මට උරුමය දෙන මේ භෝජනයයි මම ලබා ගන්නට යන්නේ. මේ සත්‍යතාවය අපි මේ විදිහට තේරුම් ගන්නවා නම් අපිට ඒ සදාතන ගැලවීම ලැබෙනවා. සර්වපරාක්‍රම දෙවි ස්වාමිනී ඔබගේ පුත්‍රයාණන්ගේ බොදුනට සහභාගී වූ අපි අද දින කාලීන ලෙස තෘප්තිමත් වූ සේම ස්වර්ගයේ සදාතන මංගල භෝජනයටද සහභාගී වීමට කරුණාවෙන් අපට මඟ සලස්සුණු මැනවි.
බොහොමත්ම ස්තුතියි ගරු පියතුමනි. ඒ අගරදගුරු පදවේ විශ්වාස ප්‍රවර්ධන ධර්මදූත සංඝයේ ගරු රංග ශෙහාන් පියතුමා. වැඩසටහන් නිෂ්පාදනය කර ඔබ වෙතගෙන ආමා දල්පිටියේ ශාන්ත සිරිපාතිරණ ජෙසු පිටයි.
Veritas.